අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදාය මං උපජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධාය මං නිරුද්ධති සිංවත් නෑනියෝ ප්‍රමුඛ ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි මේ පින්වත් හැම දිනාම අවස්ථානුකූලව උනත් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. සාම ගැඹුරු ගැඹුරු ස්වභාවයුක්ත ගැඹුරු අරුත්‍යයක් ඇති දහමක් පැහැදිලි කරන්න පුළුවන් ගාථාවක් තමයි සූත්‍ර පාඨයක් තමයි මාතෘකා කළේ. එතක දුවත් එකට කාලේ නම් ගොඩාක් මතේ මම හිතන තැනක් විතර වගේ තියෙන්නේ. ඉතින් එක කෙටි කරලා කියනකොට අපිට අර්ථය ගොඩාක් අඩුවේ. නමුත් මේ දේශනාව මේ පිමුතුම් හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. මම වත්පිටාව මේ මොහොතදී වැඩි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අවශ්‍ය දහම් කාරණාව විස්තර කරන්න කාලෙම අඩු නිසා. නමුත් කෙටියෙන් නමුත් මතක තබා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ අපි හැම දිනම මේ ඉමක් කොනක් වරක් දෙයක් නැති සංසාරේ ඒ මේ අස දුවන සැරිසරණ සත්‍යෝ. ඉතින් නිකම්ම දුවන සැරිසරණ වන්නේ මේ සසරේ මේ අස දුවන කුඩ සැරිසරණ ඔබට අනේක වූ දුක් වේදනාව විඳින්ච වෙනවා. සතර අපායන්ත වැටලා දුක් විඳින්ච වෙනවා. ඒ මේ ධර්මය අවබෝධ නොවුණු නිසා. ඉතින් මේ ධර්මය අවබෝධ කරගත්තොත් මේ දුක්ඛාගත සසරම අපිට නිමා කරගන්නට පුළුවන්. ඉතින් පින්වත්නි මම අද දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහෝම වචනා දඟුරු ධම් කාරණාවක් නිර්මාණය වෙන පටිච්ච සම්පාද දේශනාව ගැන සූත්‍ර පාඨයක්. සත්‍යගතන් වහන්සේ දේශනා කරන්නේ ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස උපාදාය මං උපද්ජති. මේ ඇතිකල්හි මේ වෙනවා. මේ ධර්මයන්ගේ ඇතිවීමෙන් මේ ධර්මය හට ගන්නවා. හිමස්මින් අසති ඉදන් නොහෝති මේ නැති කල්හි මේ නොවේ. හිමස්ස නිරෝධා එම නිරුද්ධති. මේ නැතිවීමෙන් මේ ධර්මය නැති වෙනවා කියලා පෙන්නනවා. එතකොට මේ ධර්මයේ ඇතිවීමෙන් මේ ධර්මය හට ගන්නවා ඇති වෙනවා. මේ ධර්මයන්ගේ හට ගැනීම මේ ධර්මය හට ගන්නවා කියන කාරණාව පැහැදිලි කරන්නේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ මොකටද? මෙන්න පටිච්ච සම්පදාය ධර්මතාවය සඳහා. අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇති කලී සංඛාර නැමැති ධර්මතාවය වෙනවා. අවිද්‍යාව නැමැති ධර්මතාවය හට ගැනීමෙන් සංඛාර නැමැති ධර්මතාවය හට ගන්නවා කියන එකට තමයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පදායි මං උප්පද්දති. ඊට පස්සේ සංඛාරය නැමැති ධර්මතාවය නිසා විඥාණය නැමැති ධර්මතාවය වෙනවා. සංඛාරය නැමැති ධර්මතාවය හට ගැනීමෙන් විඥාණය නැමැති ධර්මතාවය හට ගන්නවා. ඒක මේ වගේ පටිච්ච සමුප්පාද ධර්මයන් එකින් එකට එකින් එකට විස්තර කරනවා. කෙලවරටම භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං කියන ධර්මය භවයේ කියන ධාතිය කියන ධර්මතාවය ඇති කල්ලි ජරා මරණ කියන ධර්මතාවය ඇති වෙනවා. ධාතිය කියන ධර්මතාවය හට ගැනීමෙන් ජරා මරණ කියන ධර්මතාවය හට ගන්නවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඉමස්මින් අසති ඉදන් නොහෝති. අවිද්‍යාව කියන ධර්මතාවය නැති කල්ලි සංඛාර කියන ධර්මතාවය නොවේ. ඉමස්මෙන් අසති දන්නොහොත් ඉමස්ස නිරෝධා ඉමං නිබ්බිජ්ජති. අවිද්‍යාව නැමැති ධර්මතාවය නිරුද්ධ වුණාම සංඛාරේ නැමැති ධර්මතාවය නිරුද්ධ වෙනවා. එතකොට මේ විදිහට ජාතිය නැමැති ධර්මතාවය නැති කල්හි ජරා මරණ නැමැති ධර්මතාවය නොවේ. ජාතිය කියන ධර්මතාවය නිරුද්ධ වීමෙන් ජරා මරණ ධර්මය නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ කෙටි කල්ල ප්‍රතිසම්පන්න මතක කළ මෙන්න මේකයි එහෙම ඒ දේශනා පාඨයේ තේරුම. ඉතින් තථාගතයන් වහන්සේ මේ සතිපට්ඨාන ප්‍රතිසම්පාද දේශනාව දේශනා කරනකොට ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරන දවසක් ස්වාමීන් අද්භූතයි ආශ්චර්යයි මේ පටිච්ච සම්පාදේ ඉතාම ගැඹුරුයි ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේ පටිච්ච සම්පාදේ මට නොගැඹුරු වූවක් වගේ බොහොම සරලව වැටහෙනවා කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාහේවං ආනන්ද මාහේවං කියලා ආනන්ද එහෙම කියන්නේපා. ආනන්ද එහෙම කියන්නේපා. මේ පටිච්ච සමුප්පාද නැමැති ධර්මතාවයේ තේරුම් නොගත් නිසා තේරුම් නොගැනීම නිසා මේ බොහෝ සත්‍ය මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදිවියන්න්ගේ නූල් පැටියක් වගේ ගෙතුණු කන ගාලක් වගේ පැටළුණු කබ ගාලක් වගේ ගෙතුණු කන බිස්සක් වගේ අවුල් කරගෙන පටලවාගෙන වරදවාගෙන මේ දුක්සහගත සසර මොයික් මොනවා කියලා. ඉතින් මේ පටිච්චසමුප්පාද ස්වභාවය සම්මුතුනි ලෝකයාට ගැඹුරු ගැඹුරු ස්වභාවයෙන් යුක්ත ධර්මයක්. මේ ධර්මයේ අනවබෝධය නිසාම මේ සසර දුකට පත් වෙන්නේ. ඉතින් පටිච්චසමුප්පාද ධර්මය තේරුම් කරගන්න පුළුවන් නම් සම්මුතුනි ඒකෙන් අපේ ජීවිතයේට බොහෝ පිටිවහලක් රැකවරණයක් ලැබෙනවා. මේ සද්ධර්මෙම අවබෝධ වුණා යන ගමේට යනවා. යෝ ධම්මං පසති සෝ පටිච්ච සම්පාදං පසති යෝ පටිච්ච සම්පාදං පසති සෝ ධම්මං පසති. යම් කිසි කෙනෙක් පටිච්ච සම්පාද ධර්මය දැනගත්තොත් දැක්කොත් අවබෝධ කරගත්තොත් එයා ධර්මය දැනගත්ත දැකගත්ත අවබෝධ කරගත්ත යමෙක් ධර්මය දැනගත්ත දැකගත්ත අවබෝධ කරගත්ත යන ගමේට යනවා නම් එයා පටිච්චසමුප්පාදයේ දැනගත්ත දැක්කත් අවබෝධ කරගත්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ධර්මය නොදන්නා කම නිසා මේ දුක්ඛගත සසර අපිට ඉක්මවා ගන්න නොහැකිකම තියෙනවා. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ධර්මය මම බොහොම සරලව අපේ ජීවිතයට ප්‍රතිපදාව ගොඩනගෙන ආකාරයට මම පෙන්වන්න උත්සාහවත් වෙනවා. හැම දිනම බොහොම වමනාවෙන් තේරුම් ගන්න ඕනේ. කිනුතුනි අපි කවුරු පහල ඇති අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව බහුපච්ච ජාති ජාති පච්ච ජරා මරණං කියලා මෙන්න මේ ධර්මතාව ටිකක් වෙනවා. කිනුත්තුනි මේ ටික පටිච්ච සම්පාදේ නිෂ්පර්යායය කියලා හඳුන්වනවා. නිෂ්පර්යාය කියලා කියන්නේ දැන් මේ හරියට ධර්ම දේශනාවක මාතෘකාවක් වගේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාද ධර්මය පටිච්ච සමුප්පාද කියලා කියන්නේ ඵලයන් උපදවන හේතු කියන අර්ථය. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුන්ගෙන් හටගත් ඵලයක් කියන අර්ථයෙන්. මේ පටිච්ච සමුප්පාද අංග ටිකම පටිච්ච සමුප්පාදද වෙනවා පටිච්ච සමුප්පන්නද වෙනවා. ඒ කිව්වේ අවිද්‍යාවට පටිච්ච සමුප්පාදය කියලා කියනවා. ඒ කියන්නේ ඵලයන් උපදවන හේතුවක් කියන අදහසින්. සංඛාරයට පටිච්ච සමුප්පන්න කියනවා. ඵලයේ හේතුවකින් හටගත් අදහසින්. නැවත සංඛාරයට පටිච්ච සමුප්පාදය කියනවා. හේතුවක් ඇති කරන අර්ථයෙන්. විඥාණයට පටිච්ච සමුප්පන්නේ කියනවා. ඵලයක් සංඛාරය නිසා හටගත් අර්ථයෙන්. මේ විදිහට මේ අංග 12ම පටිච්ච සමුප්පාදද වෙන පටිච්ච සමුප්පන්නද වෙන. ඒ ඵලයන් උපදවන හේතුද වෙන හේතුන්ගෙන් හටගත් ඵලයන්ද වන මේ අය දකින්න. එතකොට මෙන්න මේ පටිච්ච සම්පාද ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ නිෂ්පරියායකින් ඒ කියන්නේ එක ක්‍රමයකට එක න්‍යායකින් පෙන්වුවා නෙමෙයි සමස්තයක් වශයෙන්ම වෙන සිද්ධියක් වෙන්නේ. අපි පටිච්ච සම්පාදයේ දැනගන්නවා දැකගන්නවා නම් ඕක ඇතුලේ බොහෝ ප්‍රභේද තියෙනවා විස්තර කරන්න. අපි මෙහෙම මතක් කළොත් සියලු සත්‍යෝ මරණයට පත්ෙත් කියලා කිව්වොත් මෙන්න මේකට කියනවා නිෂ්පරියාය කියලා. පරියාය ක්‍රමයකින් නැතුව සියලුම දැනක මරණය කියලා කියනනම් ඔක්කොම ටික තනි වචනකින් පෙන්වන එකට කියනවා නිෂ්පරියාය. අපි කිව්වොත් මිනිස්සුන් මැරෙනවා කියලා කිව්වහම ඒකට කියනවා පරියායක් කියලා. මොකද මේ වෙලාවේදී මිනිස්යන්ගේ මරණය ගැන විතරයි කතා කළේ. දෙවියන්ගේ මරණයක් හෝ ගස්මියන්ගේ මරණයක් හෝ තිරසංගසත්තුන්ගේ මරණයක් ගැන කතා කළේ නැහැ. සියලු සත්ත්වයන් මැරෙනවා කියන වචනේ කිව්වහම ආයෙ දෙවියෝ ගැන, ගස්මියෝ ගැන, මිනිස්යෝ තිරසංග ගැන කියලා වෙන වෙනම ඕනේ නැහැ. ඒ වගේ සියලු සත්ත්වයන් මැරෙනවා කියන වගේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා නිෂ්පරියායකින් දේශනා කළේ. එතකොට තව ඕකේ ප්‍රභේද තියෙනවා කියනතුනි. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව සංඛාරයට පත්‍ය උනේ හේතු උනේ කොහොමද කියලා තව විස්තර කරන්න බුදු කරුණු කියනවා. ඒ කියන්නේ අවිද්‍යාව සංඛාරයට හේතු නැමැති ධර්මතාවයෙන් පත්‍ය උනා. ඒ වගේම අවිද්‍යාව සංඛාරයට සම්ප්‍රයුක්ත යෙදීම් පත්‍යෙන් පත්‍ය උනා. අවිද්‍යාව සංඛාරයට අන්‍යමඤ්ඤ නැත්නම් ඕනොන්ට උපකාරීව පත්‍ය උනා. අවිද්‍යාව සංඛාරයට නිෂ්ක්‍රිය පත්‍යෙන් පත්‍ය උනා කියලා මේ වගේ තව ගොඩක් කාරණා තියෙයි. නමුත් මම මෙතෙන්දි ගත්ත ඒ වගේ ගැඹුරු දහමක් පෙන්වන්න කියන්න නෙමෙයි බොහොම කෙටි ටිකක්. නමුත් මෙතෙන්දි මතක් කළේ පටිච්ච සම්පදාය කියන මෙන්න මේ වගේ විශාල ප්‍රභේදයක් වෙන ධර්මතා ටිකක්. ඒ ටික තේරුම් ගත්තොත් තමයි අපිට මේ දහම හරියට තේරෙන්නේ. නමුත් මෙතනදී එක කාරණාවක් තේරුම් ගමු අපි. යම් කිසි වැඩක් අපි කරන්නේ යම් කිසි දෙයක් බලාපොරොත්තු යම් මහත්මේ ගොවිතැන් කටයුත්තක් හරි කරන්නේ ඒකින් ආදායමක් අස්වෙන්න බලාපොරොත්තු. ඒ වගේ මේ පටිච්ච සම්පාද අංග ටික අපි ඉගෙනගෙන මෙනෙහි කරන්නේ ඇයි, මෙනෙහි කළ යුත්තේ මොකටද කියන ටික ඉස්සෙල්ලා අපි තේරුම් ගන්නට ඕනේ. අවිද්‍යාව නිසා සංඛාර වෙනවා, සංඛාර නිසා විඥානය වෙනවා, විඥානය නිසා නාම රූප වෙනවා කියලා මේ විදිහට ජරා මරණ දක්වා අවිද්‍යාව නැති වුණු සංඛාරය නැති වෙනවා, සංඛාරය නැති වීමෙන් විඥානය නැති වෙනවා කියලා ජරා මරණ නිරෝධය දක්වා මේ විදිහට මෙනෙහි කරන්නේ ඇයි අපි? මේ විදිහට මෙනෙහි කරන්නේ කිමොත්තුනි යම් කිසි උත්තරයක් බලාපොරොත්තු වෙන. මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කළාම උත්තරයක් ලැබෙනවා. ඔක මේ තුමුතුන් තවත් හොඳට බලා ගන්නව නම් බලා ගන්න පුළුවන් දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රයේ වගේ සූත්‍රවලදී ඔය ස්වභාවය තථාගතයන් වහන්සේ හොඳට පෙන්වලා තියෙනවා. අපි ඒක අවස්ථානුකූලව පොඩ්ඩක් බලමු. කිනුතුනි මේ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා පෙන්වන මේ ධර්මතා 12 අපේ ජීවිතය කියලා කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික. එතකොට ඔය ධර්මතා ටිකට නාම රූප කියලා කියනවා. ඔය ධර්මතා ටිකට පංච උපාදාන ස්කන්ධය කියලා කියනවා. එතකොට මෙන්න මේ නාම රූප දෙක නැත්නම් පංච උපාදාන ස්කන්ධය තමයි වර්තමාන අපේ ජීවිතය. විඥානය කියනකොට දකින්න ප්‍රතිසන්දි වශයෙන් මව් කුසකට බීජ කලලකට විඥානය දැකගත්ත හැටි. ඒ නිසා විඥානය මේ රූපය අසුරු කරගෙන තියෙනකොට නාම රූපාදී භාවයෙන් නිස්සව වෙච්ච හැටි, ඒ නිසා ආයතන හැදුන හැටි, ඒ නිසා ස්පර්ශ වේදනාවන් විඳිනවා කියන මෙන්න මේ ධර්මතා ටික තමයි අපේ ජීවිතේ. එතකොට අපිට තේරෙන විදිහට මේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික කෙටි කරලා කැටි කරලා ගත්තොත් සිතයි කයයි කියලා ගත හැකි. එතකොට මෙන්න මෙතන පවතින කයේ ස්වභාවය ටිකක් බැලුවොත් මම බොහොම සරලව මේ ටික මතක් කරන්නේ අපේ රූපය ගත්තාම පින්වතුනි කෙස් ලොම් නිය හම්මස් නහර කියන මෙන්න මේ කොටස් වලින් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු රූපය කනබුන බත් පාන් කෝපි මුණට කියන දේවල් දිහා බලන්න සත්ව හෝ සත්ව පුද්ගල නොවන අනාත්ම ආහාරයක් ඒ අනාත්ම ආහාරයේ නැමති හේතුව නිසා කෙස්ලොම් නියද ධම්මස් නහර ඇත ඇත මුදුලු ආදී සත්ව පුද්ගල නොවන රූපයක් තමයි කොටස් ටිකක් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් මේ කය ආහාරයේ නැමති හේතුක ඵලයක්. එතකොට මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම සංහා කියන හේතුයෙන් පැමිණි විඥානය. චිත්තචෛතසික ටික. එතකොට මේ චිත්තචෛතසික ආහාරයෙන් හැදුණු කය ඇසුරු කරගෙන කයේ පිහිටල තමයි පවතින්නේ. එතකොට ආහාරයෙන් හැදුණු කය ඇසුරු කරගෙන කයේ පිහිටල පවතින මේ සිත හැම වෙලාවෙම රූප දකින්න සද්ධාහන ගඳ සුවඳ දැනගන්න රස විඳින ස්පර්ශයන් දැනගන්න සිතුවිලි සිතන කියන ක්‍රියාදාමයන් කරමින් ඉපද නිරුද්ධව පවතිනවා. එතකොට ඒ වැඩ කටයුත්ත කරන සිතට නවාතනක් තමයි මේ ශරීරයේ නැමති ගෘහයේ පිහිටලා විඥානයේ නැමති චිත්තචෛතසික නැමති නාම ධර්ම ටික පවතිනවා. ඕකට අපි කියනවා ජීවත් වෙනවා කියලා. එතකොට මේ රූපේ උපකාර ලැබපු නාම ධර්ම ටිකකුත් නාම ධර්මයන්ගේ උපකාරය ලැබපු රූපෙකුත් නාම රූප දෙකක් මෙතන තියෙනවා. මේ විඤ්ඤාණාම රූප සලආයතන පස්ස වේදනා කියපු තැන කෙටි කරලා රළු මට්ටමට දළුවාම ඕකම තියෙන ටිකක්. එතකොට මේ නාම රූප දෙක පිළිසිඳ නොදක්නකොට මොකද වෙන්නේ? සත්‍ය පුද්ගල දෘෂ්ටිය කදහසක් ඇති වෙනවා. ඉතින් මෙතනදී මේ නාම රූප දෙකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා සංඛාර කියලා. එතුමුතුනේ අවිද්‍යා සංඛාර කියලා කියන්නේ මේ නාම රූප දෙකට පෙර අවිද්‍යා සංඛාරයි කියලා හිතලා ඉන්නේ එහෙම නෙමෙයි. ලොකු දහමක් කියනවා. අපි පෙර ජීවිතේත් උපන්න කියලා කොතනක හරි උපන්න නම් එතනදිත් ලැබුණේ මේ වගේම කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද සම්මස්නහර වලින් යුක්ත රූපෙකුත් ඒ කය ඇසුරු කරගෙන චිත්තචෛතසික ටිකකුත් ප්‍රවතුනා. ඒ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා අවිද්‍යාව සත්පුද්ගල අදහසක් ඇති කරගෙන සත්පුද්ගල දෘෂ්ටියක් හදාගෙන ඒ සත්‍ය පුද්ගලයේ ආරම්භය සිටින් කින් කිරින් කරමින් ඒ සත්පුද්ගලයන්ට තණ්හා උපාදාන වශයෙන් මේ මගේ දරුවා මේ මගේ ඥාතිය හිතවතා කියලා සත්ව පුද්ගල දෘෂ්ටියක් ඇති කරගෙන ඒවට තණ්හා උපාදාන විල තිබුණු නිසායි විඥානයේ නැවත රූපයකට දැසගෙන අද මේ නාම රූප දෙක හැදුනේ කියන කාරණාව පෙන්නනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් පෙර වැරද්ද දුරු නොකළ නිසා අද මේ නාම රූප දෙක හැදුනා. අදද මෙතන සත්‍යයක් ඉන්නව හෝ පුද්ගලයෙක් ඉන්නව හෝ තමන් ඉන්නව හෝ තමන්ගේ කොටසක් තියෙනව හෝ ආත්මයක් තියනා නෙමේ. අදද අද මෙතනද අනාත්මෝ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප දෙකක් පවතින. පුරාණ කර්මයෙන් කෙනෙක් ඉපදුනා නෙමේ, පුද්ගලයෙක් ඉපදුනා නෙමේ, අනාත්මෝ නාම රූප දෙකක් පවතින. අනුගුණ ආහාරයෙන් හැදුණු අර ඉස්සල විස්තර කළ විදිය රූපෙකුත් ඒකයි ඇසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටිකකුත්. අද මේ නාම රූප දෙක පිරිසිඳ නොදැක මේ මම කියන අදහසක් ඇති කරගත්තොත්, මේ නාම රූප දෙක පිරිසිඳ නොදැක සත්‍ය පුද්ගලය කියන වැරදි දැක්ම ඇති කරගත්තොත් අද ඒ වැරදි දෘෂ්ටිය වැරදි දැකීම සත්‍ය පුද්ගල සංඥාව පින්වතුනි අපි ළඟ තියෙන්නේ මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින්න සම නිසා සිටේ ඇතිවෙච්ච ගතියක් පුද්ගල සංඥාව. එතකොට අද නාම රූප දෙක පිරිසිඳ නොදකින්න අවිද්‍යාව තිබුණොත් මේ සත්‍ය පුද්ගල දෘෂ්ටිය අදහස ඇති වෙනවා. සත්‍ය පුද්ගල දෘෂ්ටිය අදහස තිබුණොත් අපි ඒ ඉන්න සත්‍යයන්ට කැමති වෙනවා, කැමති වෙලා ඒ දේවල් මගේ කරගන්න හදනවා, තණ්හා උපාදාන වශයෙන් මනස හැසිරෙනවා. එහෙම වුණොත් නැවත මේ විඥාණය රූපයකට බැස ගන්නවා, ආයෙත් මේ වගේ නාම රූප දෙකක් හැදෙනවා. එතකොට මේ සිද්ධියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක කාරණාවක් උත්තරයක් දෙන්නේ. මේ පටිච්චසම්පාදයේ ගවේෂණය කළාම අතීතයේදී නාම රූප ධර්මය පිරිසිඳ නොදැක පිරිසිඳ නොදැන සත්‍ය පුද්ගල අදහසක් ඇති කරගෙන ඒ සත්‍යයන්ට තණ්හා උපාදාන වශයෙන් පැවතීම නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් තැඹෙනෙමි. මේ නාම රූප දෙකක් අද හැදුනා. අද මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නා කම තිබුණොත් අද සත්‍ය පුද්ගල දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ සත්‍ය පුද්ගල දෘෂ්ටිය මත සංහා උපාදාන වුණොත් දරුවන්ට කැමති, දෙමව්පියන්ට කැමති, ඥාතීන්ට කැමති, සහෝදරයන්ට කැමති, තමන්ට තමන් කැමති වගේ තැනකින් අපි සංහා උපාදාන වෙල තිබුණොත් නැවත මේ විඥානයේ මව කුසකට පැමිණෙනවා කියන කාරණාව පෙන්වනවා. එන්නලා බුදුරජාණන් වහන්සේ පුබ්බන්ති ඥානය පෙන්වනවා. පුබ්බන්ති ඥානය කියන්නේ පෙර අවිද්‍යා කර්ම නිසායි මේ දැන් මේ විඥාන නාම රූප උනේ. අපරන්ති ඥානය පෙන්වනවා අද අවිත් නාම රූප දෙක පිරිසිඳ නොදැක සත්‍ය පුද්ගල අදහස තිබුණත් තණ්හා උපාදාන වෙලා අනාගතයට යනවා කියන එක පෙන්වුවා. පුබ්බන්ත අපරන්ත ඥානෙ පෙන්වුවා පෙර රැවටුණු නිසායි නාම රූප දෙක පිරිසිඳ නොදැක වැරදි දෘෂ්ටිය ඇති කරගත්ත එක හේතු වුණා. වර්තමාන ඉපදීමට මේ නාම රූප ධර්මතාවයන් හදන්නේ අදද මේ නාම රූප ධර්මයක් පවතින තැනක, අනාත්ම ධර්මතාවයක් පවතින තැනක සත්‍ය පුද්ගල භාවයක් හටගත්තත් අනාගතයට යනවා කියලා පුබ්බන්ත අපරන්ත ඥානය පෙන්වනවා. පෙර නිසා දැන්, දැන් නිසා අනාගතයට. එතකොට මෙතනදී උත්තරයක් එනවා. අන්තිමට මේ පටිච්චසමුප්පාදයේ ගවේෂණය කළාම පෙර අවිත් නාම රූප දෙක නොදන්නාකම නිසා නම් දැන් ආවි දැන් නාම රූප දෙක නොදන්නාකම තිබුණොත් වැරදි අදහසක් ඇති කළා අනාගතයට යනවා නම් මේ ඇති කලි මේ වෙනවා, මේ ධර්මයන්ගේ හට ගැනීම මේ ධර්මය හට ගන්නවා. එතකොට මේ ඉපදීම කියන එක නතර කරන්න බෑ කියන නුවණක් එනවා. මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කල සත්‍ය පුද්ගල දෘෂ්ටිය පෙර නොවුනනම්, සංහා උපාදාන නොවුනනම් අද මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීමක් නැහැ. එහෙම වුණොත් නිබඳු ස්පර්ශයක් නිබඳු දුකක් අද පවතින්නේ නැහැ කියන නුවණක් එනවා. අද මේ නාම රූප ධර්මතාවයේ පිරිසිඳ දැකලා සත්පුද්ගල දෘෂ්ටියෙන් මම කියන අදහසින් අපිට මිදෙන්න පුළුවන් නම් අවිද්‍යාව නැති කරගන්න පුළුවන් නම් නාම රූප ධර්මයේ යථා භූත ස්වභාවය දැකීම වශයෙන් විද්‍යාව උපදවා ගන්න පුළුවන් නම් මත්යේ මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැකගන්නේ නැහැ. එහෙම ජරා මරණ දුක නැහැ කියලා උත්තරයක් එනවා. එහෙනම් අන්තිමට සමදාම පටිච්චසම්පාදේ උදේින්දන් යටට කියෝ කියෝ ඉන්න මෙනෙහි කර කර ඉන්න ඕනේ නැහැ. එක උත්තරයක් එනවා මේ ටික කැටිකල්ලා අරගෙන. අතීතයේදී මේ ඇත්ත නොදැක්ක නිසායි වර්තමාන මේ ජීවිතය හම්බුනේ. වර්තමාන මේ ජීවිතය ඇත්ත නොදැක්කොත් අනාගතයට ඒකාන්තයෙන් උපදින්ද වෙනවා නම් අතීතයේ හටගත්ත ඒ ජීවිතයේ ඇත්ත දැක්කනම් කෙලෙස් නැති කළා නම් අද මේ වගේ උප්පත්තියක් වෙන්නේ නැහැ. එහෙනම් අද මේ ජීවිතයේ ඇත්ත දැක්කොත් ඇත්ත අවබෝධ කරගත්තොත් අනාගතයට මතු නිබඳු ආත්ම භාවයක් ලැබෙන්නේ නැහැ නේද? මේ ජරා මරණ දුක පවතින්නේ නැහැ නේද කියලා උත්තරයක් ලැබෙනවා. එතකොට වර්තමානයක ඇත්ත ඇති හැටි නොදකීම තිබුණොත් දුක ඉවර නැහැ කියලා උත්තරයකුත් වර්තමාන ජීවිතයේ ඇත්ත ඇති හැටි දැක්කොත් මේ දුක නැතිකරන්න තියෙන ප්‍රතිපදාව ඒම ධර්මතාවයයි කියන නුවණක් තියෙනවා. ඔය පටිච්චසම්පාදේ ගවේෂණය කළාම එන්නේ ওই ටික. මොකද එයාට නුවණක් තියෙනවා පුබ්බන්ති ඥානය ගැන. පෙර සත්‍යයේ පුද්ගලයේ හිටිය නෙමෙයි. පෙරද මේ නාම රූප දෙක තියෙන තැනක ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුද්ගල දෘෂ්ටියක් හදාගෙන තණ්හා උපාදාන වෙච්ච නිසායි අද ඇවිල්ලා තියෙන්නේ. අපරන්ති ඥානය ගැනත් ඕනේ නෝ. සත්‍යයක් මැරෙනවා, සත්‍යයක් මැරෙලා උපදිනවා, මරණයෙන් පස්සේ කෙනෙක් යනවා නෙමෙයි. අද මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින්න කම තිබුණොත් ඒ අවිද්‍යාවෙන් සත්‍ය පුද්ගල දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ හේතුන් තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති වෙලා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්න නැවත නාම රූප වෙනවා. එතකොට ඥාත නුවණක් වෙනවා පටිච්ච සමුප්පාද ධර්මතාවයක් කියලා. මේ ටික හරියට පටිච්ච සමුප්පාදේ තේරෙනකොට පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති පටිච්ච සම්පද ධම්මේසු කංකති කියන ටික අත්හැරෙනවා. ඒ කියන්නේ පෙර මම හිටියද, හිටියනම් කොහේ ඉන්නේද, කොහොම ඉන්නේද, මොන කෙනෙක් වල මොන කෙනෙක් විදිහට ඉන්නේද කියලා පෙර ජීවිතය ගැන තියෙන සැක සංකා අත්හැරෙනයි. පෙර මම කියලා කෙනෙක් හිටියා හෝ හිටියනම් කොහේ ඉන්නේද, කොහොම ඉන්නේද කියන දෘෂ්ටි මෙයාට නෑ. මොකද උබ්බන්ති ඥානේ තියෙන නිසා කංකා ඇතරෙනවා, සැක ඇතරෙනවා. මොකද්ද? පෙරද නාම රූප මේ වගේම නාම රූප දෙකක් හටගත්ත තැනක නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා මම කියන අදහසක් සත්‍ය පුද්ගලෙක් කියන අදහසක් ඒ නිසා කෙලෙස් ටිකක් නම් පැවතිලා තියෙනවා. ඒ කෙලෙස් ටිකයි අද මේ නාම රූප දෙක හටගන්න හේතුව කියලා දකිනවා. අද අවිද්‍යාව තිබුණොත් අනාගතයේත් මේ විඥානයේ දැකගෙන නාම රූප වෙනවා කියන ධර්මතාවයේ දකින නිසා අපරන්තේ කංකති කියන ටික අතහැරෙනවා. මොකද්ද? මරණයෙන් පස්සේ මම ඉපදෙයිද? ඉපදෙනනම් කොහේ ඉපදෙයිද? කොහොම උපදෙයිද? කොහොම වෙලා කොහොම උපදෙයිද? මරණයෙන් පස්සේ මේ සත්‍ය උපදීද? උපදීනම් කොහෙද? කොහොමද කියන අදහස් දෘෂ්ටික අතහැරෙනවා. ඇයි? හොඳට බලනවා කෙනෙක් උපදිනව හෝ සත්‍යෙක් උපදිනව හෝ මම උපදිනව නෙමෙයි මේ නාම රූප දෙක පිරිසිඳ නොදැකීම නිසා සත්‍ය පුද්ගල අදහසක් ඇති කරගෙන ඒ තුල කෙලෙස් වශයෙන් පැවතුනොත් නවත විඥානීය නිසා නාම රූප වෙනවා මේපද ධර්මතාවයක් හට ගන්නවා කියන කාරණාව තේරෙනවා. එතකොට පටිච්ච සම්පාද ධම්මේසු සංගති මේ පටිච්ච සම්පාදයේ පිළිබඳ එයාට සැකයක් නැහැ. මොකද පෙර ගැන නුවණයි අනාගතය ගැන නුවණයි පෙර නිසා දැන් නිසා අනාගතයට යන ධර්මතාවය ගැන නුවණයි. මේ ටික හොඳට කෙනෙකුට තේරුනොත් සික්ඛාය සංගති ශික්ෂාව ගැන සැක සංකා නැහැ. එහෙනම් දුක් නැති කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද? වර්තමාන මේ ඇත්ත ඇති හැටි දැකලා මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කළොත් නැවත ඉදීමක් නැහැ කියන නෝන යාට හුද්දට පිළිගනවා. ඔය උත්තරේ ඇති වෙනවා. එතකොට ඒකම මෙයා උත්තේජ සාසත කියන දෘෂ්ටි දෙකෙන්ද මිදෙනවා. අවිද්‍යාව ඇති කල්හි කර්ම රැස්සල සංහව උපාදාන වෙන ධර්මතාවය තිබුණොත් නැවත ප්‍රතිසංදි වශයෙන් විඥානය පැමිණෙන නිසා ඉපදීම කියලා එකක් නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් වර්තමානයේ අවිද්‍යාව කියන ධර්මතාවය දුරු වුණොත් කර්ම කියන ධර්මතාවය නිරුද්ධ වුණොත් සංහාව කියන කෙලෙස් නැති වුණොත් නැවත විඥානීය ප්‍රතිසංදි වශයෙන් නොවන නිසා තියෙනවා කියලා කියන්නේ නැවත ඉපදෙනවා හෝ නැහැ හෝ කියන අංශ දෙකත් අතහැරලා පටිච්ච සම්පද ධර්මයක් ගැන නුවණ එනවා. ඔන්න ඔය පටිච්ච සම්පදය හරියටම තේරුණොත් අතීතයේ ගැන තියෙන සැකය අතහැරෙනවා, අනාගතයේ ගැන තියෙන සැකය අතහැරෙනවා, අතීත අනාගතය නිසා වර්තමානයේ තියෙන සැකය අතහැරෙනවා. ඒකම පටිච්චසම්පද ධර්මතාවය ගැන තියෙන සැකය අතහැරෙනවා. මේ ධර්මතාවය හොඳට තේරෙනකොට මේ ධර්මතාවය පටිච්චසම්පද ධර්මයේ දේශනා කළ ශාස්ත්‍රඥ මහන්සේ කෙරෙහි ඒ ධර්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි සැකය අතහැරෙනවා. සැකය කියන එක මේ ධර්මයේ තේරුනොත් දුරු වෙන්න ඕනේ එකක් මිසක මේ පටිච්චසම්පාදය අවබෝධ නොවි විචිකිච්ඡාව කියන එක නැත්නම් මේ සැකය කියන එක දුරු වෙන්නේ නැහැ. එතකොට මේ පටිච්චසම්පාදය මේ විදිහට ගවේෂණය කළාම ලැබෙන උත්තරය තමයි වර්තමාන අපි සත්‍ය පුද්ගලය කියලා තියෙන තැනක පවතින ඇත්ත නොදැක කමයි පෙර ජීවිතයේ මේ බඳු ජීවිතයක් ලැබුණ ලද ඇත්ත නොදැක කමයි අද මෙතෙන්ට එන්න හේතුව අද ඇත්ත නොදැක්කොත් අනාගතයට යන්න වෙනවා කියන උත්තරය ආවා. එහෙනම් පෙර ජීවිතයේ ඇත්ත දැක්කනම් අද මේ වගේ ඉපදීමක් නැහැ. අද මේ ජීවිතයේ ඇත්ත දැක්කනම් අනාගතේ ජරා මරණ දුකක් නැහැ කියලා උත්තරයක් ආවා. එහෙනම් වර්තමානයේ අපි පුද්ගලයා සත්‍යයක් කියන නැත්නම් මම කියන තැනක පවතින මේ නාම රූප දෙක නැත්නම් පංච උපාදාන ස්කන්ධයේ ඇර පිරිසිඳ ගත යුතුයි ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි කියන උත්තරයක් එනවා. පටිච්ච සම්පදායේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා කියන්නේ ඕක ඔහි සත්‍යයනා කර කර ඉඳ තියෙන එකක්. එහෙම නෙමෙයි. ඒක නුවන්ින් බලලා මෙහෙම කෙටි උත්තරයක් ගන්නවා. දැක්කට පස්සේ දැන් මේ උත්තරය ආවේ පටිච්ච සම්පදාය අවබෝධය නිසා. දැන් ඊට පස්සේ මෙයාට කාරණාවක් ඉතුරු වෙනවා. මොකද එහෙනම් වර්තමාන අපේ ජීවිතේ නැත්තම් පංච උපාදානස්කන්ධේ නැත්තම් මේ නාම රූප දෙක පිරිසිඳ දැක ගන්න ඕනේ. එහෙම පිරිසිඳ දකින්න එකට කියන සම්මාදිට්ඨි කියලා. එතකොට ඒ පිරිසිඳ දැක්කපු දවසට මිත්‍යා දෘෂ්ටි දුර වෙනවා. ඔන්න දැන් මේ නාම රූප දෙක පිරිසිඳ දකින්න තැනට ඇත්ත ඇතිහැටි දකින්න තැනට අපේ මනස බඳුරන කියලා උත්තරයක් ආවම දැන් මේ නාම රූප දෙක ඇත්ත ඇතිහැටි දකින්න තැනට අපේ මනස බඳ ප්‍රතිපදාවක් වුණා. පටිච්චසම්පාදයේ විදිහට ගවේෂණය කරලා අපිට උත්තරයක් ලැබුණානේ මේ මම කියන නැත්නම් අපි කියන මේ ජීවිතයේ ඇත්ත නොදකින නිසා මේක අපව හැදෙන්න හේතුව. මේක ඇත්ත දැක්කනම් මේ අවිද්‍යාව නැති වුණොත් කෙලෙස් නැති වුණොත් දුක නැති වෙනවා කියලා දැක්ක දැන් අපේ ජීවිතයේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඒක දකින්න තියෙන ප්‍රතිපදාවට කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. කොහොමද පටිච්ච සමුප්පාදයේ තේරිච්ච කෙනා සුදුසුයි භාවනා කරන්නේ? එතකොට භාවනා කරනවා නම් කෙනෙක් භාවනා කරත යුත්තේ හොම නැතිනම් එයා භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද කියන එකවත් දන්නේ නැති වෙයි. එනිසා හොඳට තේරුම් ගන්න දැන් මෙන්න මේ වගේ අවබෝධයක් තියෙන කෙනා දැන් මේ තමන්ගේ ආත්ම භාවයේ ජීවිතය නැත්නම් මේ සංස්කාරධන ස්කන්ධය පිරිසිදු දකින්නයි යන්නේ. ඒකට උපකාරී පිණිස සීලයක පිහිටනවා. පංචිල් හෝ අටසිල් හෝ එතකොට උපෝසත අෂ්ටාංග සීලයක හෝ නැත්නම් සාමණේර සීලයක හෝ දස සීලයක හෝ කුමන මට්ටමේ සීලයක පිහිටනවා. සීලයක පිහිටලා සමතකමතහනකින් හිත වඩනවා. සමතකමතහනකින් හිත වඩමින් මේ සත්පුද්ගල භාවයෙන් භාවයක් දැනෙන සත්පුද්ගල භාවයකින් හැඟෙන මේ සවිඥානික කය නුවණින් බලන එකට කියන විදර්ශනා කරනවා කියලා. දැන් සාමාන්‍ය ලෝකයා දකින්න දැක්මට වඩා විශිෂ්ටව බලනවා. සාමාන්‍ය ලෝකයා සත්පුද්ගලෙක් කියලා දකින්න තැනක නුවණින් බලනවා. එකන සත්පුද්ගලයා කියලා දකින්න තැනක තියෙන්නේ නාම රූප දෙකක් කියලා. මේව බලන්ද උත්තර ටික තමයි ප්‍රතිසම්පාදයෙන් ආවේ. එතකොට සම සීලයක පිහිටලා ඉන්නවා සමතකම තරණකින් හිත වඩමින් නුවණින් බලනවා. මොකද ඒක හේතුව කොච්චර මේ නාම සත්පුද්ගල භාවයක් තියෙන තැනක තමන් කියලා තේරෙන තැනක තියෙන රූපය ඇත්ත බැලුවට නාම ධර්ම ටික බැලුවට නීවරණ ධර්ම වැඩි නම් කොච්චර බැලුවත් තේන්නේ හරියට එක තැනක දුවනෝ වගේ. සත්‍යයක්ම පේනවා, පුද්ගලයෙක්ම පේනවා, තමන් කියලාම පේනවා. නීවරණ ධර්ම අඩු වුණොත් තමයි මේ බලන එක තේරෙන්නේ. බුදුරජාන් වහන්සේ ඔකට පෙන්වන්නේ උපමා කරන්නේ කම්මලක වැඩ කරන කම්මල් කතුවෙකුට. අපි සුවෝදන් ඔය දිග යකඩ කෑල්ලක් දුණු කළ කෑල්ලක් අරගෙන කම්මලකට ගියෝ ආයුධයක් හදන්ද කියලා මේ මනුස්සයා ගෙනිච්ච දුණු කළ කෑල්ල කුළු ගෙඩියෙන් ගහලා රත් කරන්ද නෑ කුළු ගෙඩියෙන් ගහලා තලන්න හැදුව තලා ගන්න පුළුවන්ද? තලා ගන්න බෑ. තලා ගන්න පහසුවෙන්ද මෙයා මොකද කරන්නේ? රත් කරනවානේ. හොඳයි රත් කරලා තැලියේ නැත්තම් ආයුධය හදා ගන්න පුළුවන්. හොඳයි වැඩක් කියේ. හොඳට දැනගන්න කම්මල් කරුවා යකඩේ හොඳට රත් කරනවා වගේ තමයි බුද්ධ ගුණ අසුභය මරණය මෛත්‍රී ආනාපාන සතිය වගේ කමඨහන් ටික තියෙන්නේ සමත කමඨහන් ටික තියෙන්නේ යකඩේ රත් කරනවා වගේ නීවරණ ධර්ම දුරු කරගන්න. යක්කදී රත්තරුවට සැලිය නැත්නම් වැඩක් නෑ වගේ නීවරණ ධර්ම දුක වෙච්ච මනසකින් නුවණින් විදර්ශනා නොකළා නම් මෙනෙහි නොකළා නම් අර්ථයක් නෑ දෙන්නේ. යක්කදී රත් කරන්නේ ඒක තලා ගන්න පහසු වෙන්න මිසක රත් කරන පැත්තකට තියනවා ආයතකකින් නිවැරණ ආයතක කරන හැමදාම මේ මිනිස්සයා යකඩ රත් කර කර හිටියොත් ජීවිතෙන් ආයුධයක්ම හදා ගන්න පුළුවන් නෑ. ඒ වගේ හොඳට දකින්ද අපි ආනාපාන සති භාවනාව කරනවා, බුද්ධ ධන භාවනාව කරනවා, අසුභය වඩනවා, මෛත්‍රී භාවනාව කරනවා, මරණාංග සුඛය වඩනවා, ඔය ටික කර කර ඉන්නේ. ඒ කියන්නේ යකඩ හැමදාම රත් කරන හැබැයි යකඩ කලන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අපිට ආයුධයක් නම් හදාගන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේ හැමදාම සමතකම තහනත්නම් වඩනෝ වඩන්න පුළුවන්. නමුත් අපි යකඩ කලන්නේ නැහැ වගේ අපි මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත සවිඥානික කය නුවණින් බලන්නේ නැත්තම් මෙනෙහි කරන්නේ නැත්තම් හරියට යකඩ කලන්නේ නැහැ වගේ. යකඩ රත් කර කර කලනවා වගේ කලනවා වගේ තමයි මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත කය නුවණින් හොතට බලනවා. අජත්තං වා කායේ කායන පසු විරිත තමන් කියලා ශරීරයට හොඳට යොමු වෙලා හොඳට සිහියෙන් ඇත්ත ඇති හැටි බලන්න ඕනේ. අර මං කිව්වේ කෙස් ලොම් නියදක් කියලා කෙස් කියනකොට ඒකෙදි දැන් අපි දන්නවා කෙස් ටිකක් කපලා අහකට දැම්මොත් අපිට කෙස් කියලා පේනවා තමන් කියලා පේනවද අන්නේ ඒ ගතිය හිතට හැඟෙන විදිහට කෙස් කියන එක අරමුණු කරගන්න ලොම් කියලා අපි මේ ශරීරයේ තියෙන රෝම කූප ටිකක් ගලවලා බිමට දැම්මොත් රෝම කූප ටිකක් කියලා කියන සත්‍යෙක හෝ පුද්ගලයෙක් හෝ තමන් කියලා කෙනෙක්ද නෑ ඒ වගේ නිය පොතු හම මස් නහර එකින් එක වෙන් කළ වෙන වෙනම දැම්මොත් ඒ ද්‍රව්‍යය පේනවා නමුත් පුද්ගලයා නොපෙනෙනවා එහෙනම් දැනුත් මේ ශරීරයේ තියෙන්නේ සත්‍ය නොවන පුද්ගලයා නොවන තමන් නොවන ඒ කොටස් ටික ඒ කොටස් ටික කෙස් ලොම් නියදත් හම්මස් කියලා හිමියෙන් හිතෙන් මෙනෙහි කොට යුතුයි. ඉතාමත් වේගෙනුත් නෙමෙයි ඉතාමත් හිමෙනුත් නෙමෙයි. අර අර්ථය තේරෙන විදිහට මෙනෙහි කළා. කන බොන ආහාර නිසා මේ හැම කොටසක්ම හැදෙනව නේද කියලා හිතන්න ඕනේ. මේ ටික හිතන්නම ඕනේ. මේ යකඩ කලන්නම ඕනේ. එහෙම නැතුව රක්කිරුවට නම් කවදාවත් ආවුද හදන්න බැහැ. ඒ නිසා මෙහෙම කන බොන ආහාර නිසා මේ කොටස් හැදෙන්නේ කියලා හිතනවා. සමන්ගේ ශරීරය බලනවා. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නේදත් තුලින් යුක්තයි කියලා මේ කය බැලුවට තව මේ කය යෑමේම පිනිනවනේ. රූපාදී අරමුණු දැක්ින කම වෙනවනේ. ඉතින් ඕක නිසාත් අපි සත්‍ය පුද්ගල කියලා රැවටෙන්න තව ටිකක් හේතුයි. ඒ නිසා මේ කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකෙන් කරන වැඩ බලන්න ඕනේ. එතකොට ඒ කන බොන ආහාරයෙන් හැදුණු අර කෙස්ලුම් නේදත් කියන කොටස් වලින් යුක්ත මේ කය ඇසුරු කරගෙන පවතින මොකද්ද? පෙර නිබඳුම නාම රූප දෙකක් හටගත් තැනක නාම රූප දෙක නොදන්නාකම නිසා ඇති කරගත් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා මෙතෙන්ට තමයි විඥානය. අද මේ සිත මෙතෙන්ට හේنده හේතුව මොකද්ද? මේ වගේම කය කුත් සිත කුත් හැදුනහම ඒ දෙක නොදන්නාකම නිසා ඇති කරගත්ත පුද්ගල දෘෂ්ටිය පුද්ගලයන්ට කැනැත්ත සත්‍යයන්ට කැනැත්ත කියන කෙලෙසිය හේතු වෙලයි විඥානය මෙතෙන්ට තමයි. එබඳු හේතුවකින් කැමිනි විඥානය මේ කය අසුරු කරගෙන පවතිනවා. කය අසුරු කරගෙන පවතින මේ සිත් හැම වෙලාවෙම මොකද කරන්නේ? ඇසිදිරිපිට රූප දකින්න නිරුද්ධ වෙනවා, සද්ධාහන්ෙන් නිරුද්ධ වෙනවා, ගඳ සෝඳ දැනෙන්නේ නිරුද්ධ වෙනවා. මේ වගේ අරමුණු දැනගන්නා වූ ක්‍රියාදාමයක් කරමින් පවතිනවා. කය අසුරු කරගෙන සිතේ මේ වගේ වැඩ ටිකක් කරනකොට අපි උපත කියනවා ජීවිතය කියලා. මේ කය ඇසුරු කරගෙන පවතින සිත සිතෙන් කරන වැඩ ටික නොදන්නාකම නිසා අපිට පුද්ගලයේ රූප බලනවා, පුද්ගලයේ සද්ධාහනවා, පුද්ගලයේ ගඳ සුවඳ ලබනවා, පුද්ගලයේ රස විඳිනවා, පුද්ගලයේ යනවා එනවා වගේ දෘෂ්ටි ටිකක් හැදිලා තියෙනවා. එතකොට හොඳට මෙතන මෙයා බලනවා ආපහු අර වගේ රූපේ ගැන බලලා ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටිකෙන් මේ රූප දැකීම, ශබ්ද ඇහිම, ගඳ සුවඳ දැන ගැනීම පෙරෙන්නේ නේද කියලා බලනවා. මේ කයට රූප පෙනෙන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ නේද කියලා බලනවා. තව ටිකක් තර්කානුකූලව තෝරනම් හිතලා බලනවා ඇත්තටම කෙනෙක් මැරෙනවා කියලා කියන්නේ. මේ චිත්ත නැත්තම් විඥානය නිරුද්ධ, එතකොට රූප පෙනෙන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. එහෙනම් ඇත්ත තමයි අදත් මේ ගෙඩි පිටින්ම පුද්ගලයේ ජීවත් වෙලා පුද්ගලික වැඩ කටයුතු කරලා නැහැ. මේ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් තමයි අපි රූප දකින්නවා, සද්ධාහනවා කියන ටිකක් කරලා තියෙන්නේ. නමුත් කය නැමැති ගේ තුල ඉඳගෙන කයේ පිහිට ලබාගෙන කය තුල පිහිටලා ඉන්න සිතෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. අපි හැමෝගේම ජීවිත මනෝමය මට්ටමක තියෙන්නේ. ඒ මනෝමයෙන් ජීවත් වෙන ජීවිතයට පිහිටා හිටින්න ගෘහයක් තමයි මේ කය. ඉබ්බට ඒ හත්තම තමන්ගේ ගේ වගේ මේ කෙස්ලුම් නේද සම්මස්නහර වලින් හැදලා තින්නේ අපේ හත්ත. ජී මේක මම එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නායම් වික්‍රේ කය තුම්හාක මහණෙනි කය උඹලගේ නෙමෙයි. නාපි අඤ්ඤේස සව කෙනෙකුගේත් නෙමෙයි. පුරාණ නිදම් වික්‍රේ තම පුරාණ කර්මෙන් හටගත්තේ. ඉතින් විබ්බ යන යන තැන කටුව අරගෙන යනවා වගේ උගල යන අපි මේ ඔක්කොම යන යන තැන මේ කටුව පිටින් යන්නේ. මේ කටුව ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි රූප දකිනවා. මේ කෙනෙන අරමුණට සුප්‍රත මේ කය සම්බන්ධ නැහැ. දැන් මෙතන ඉඳගෙන ඉන්න මට ඔබලම පේනවා. මේ කුටුවට පේනවද? නැහැ. කුටුව උපකාර වෙලා තියෙන මට ඉඳගෙන ඉඳගෙන ඉන්න මට ඔබලම පේනවා. කුටුවයි මේ ඉදිරියෙන් තියෙන රූපකෙනීම අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේ කුටුව වගේ තමයි කන බොන ආහාරයෙන් හැදුන හම්මස්ලේ නහර වලින් යුක්ත මේ රූපේ. මේ රූපේ හරියට බලන්නේ කිසිම අරමුණක් පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, දැනගන්න බෑ. මේ පුතේෙන් දැනෙන මත මේ රූප පෙනෙනවා වගේ මේ කය අසුරු කරගෙන පවතින හිතට තමයි මේ රූප පෙනෙන්නේ. රූප දැනගන්න හිත නම් තමයි චක්කු විඥානය කියලා. මේ කය අසුරු කරගෙන පවතින හිතට තමයි සද්ද හැන්නේ. සද්ද දැනගන්න හිත නම් කරනවා සෝත විඥානය කියලා. කය අසුරු කරගෙන පවතින හිතට තමයි ගන්ධ සුවඳ දැනෙන්නේ. ඒ හිත නම් කරනවා ගාන විඥානය කියලා. කාය අසුරු කරගෙන පවතින හිත තමයි රස දැනෙන්නේ. ඒකද චිව්වා විඥානය. කාය අසුරු කරගෙන පවතින හිතටයි කායට ගැටෙන දේ දැනෙන්නේ. මේ කායට දැනෙන්නේ නැහැ. ඒකට කියනවා කාය විඥානය කියලා. කාය අසුරු කරගෙන පවතින හිතේමයි සිතුවිලි සීකල දැනගන්න. ඒකට කියනවා මනෝ විඥානය. එතකොට අපි ඔක්කොම ඒ හිතට කෙලින්ම අරමුණු වෙන අරමුණු දැනගැනීමේ ඒවම සිතෙන් හිතමින් මනෝමය ජීවිතයක් අපි ගත කරන්නේ. නමුත් අවිද්‍යාව නිසා කබලින්ක ආහාරය බැඳිලා ඉන්නේ. කෙලෙසේකට බැඳිලා ඉන්නේ. මේ කෙලෙසේ කැපුණු දවසට මේ කටු අතහැරෙනවා. මේ කය මම කියන මිනු අතහැරෙනවා. එතකොට කියනවා අනාගාමීක්ෂල අනාගාමී කියන්නේ මේ කබලින්ක ආහාරයෙන් යන මිදුණා. එතකොට මේ කයට ගැහුවත් දැන්නත් එයා මේ කයට මෙහෙම කියලා බහින්නේ. ඔබලන්ට මේ කෙනෙනකොට කෙනෙන දෙයට මේ කය ඇඳිලා කෙනෙන තාක් දකින්ද කන බොන ආහාර යුක්ත කාම ලෝකයේ තුල ඉපදීම කියන එක හිස් නෑ කියන එක. යම් දවසකදී බලා ගන්න පුළුවන් නම් මේ කයේ පිහිටලා ඉන්න සිතෙන් මේ අරමුණ දකින සිද්ධිය ඔබලන් දැක ගන්න පුළුවන් මත්තම කෙනකොට. එනවනම් මේ කය අත්හැරෙනවා. මම මතක් කළේ හරියට මේ නාම රූප දෙක බලබලා ගියොත් අපිට රූපේ කියන එක කන බොන ආහාරයෙන් හැදුණු අනාත්ම එකක්. ඒ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් රූප දෙකෙන් සද්දෙහිම ආදී ක්‍රියාදාමයක් කරනවා. මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින්න කම නිසා මම කියන අදහසක් ඇති වෙලා තියෙනව නේද? මම කියන හැඟීමක් ඇති වෙලා තියෙනව නේද කියලා ඔන්න ටිකක් බලනවා. ඒ කියන්නේ අන්නේ යකලේ ටිකක් තැළුවා. දැන් චිකක් කරනකොට නිවෙනවා යකදී. අන්නර ඇති කරගත සමත ගති ආදි ඉඳන් ටිකක් බලනවා. දැන් ආයෙත් යකදී ලිපට දාලා රත් කරනවා. දැන් ආයෙත් මෙනෙහි කරන්නේ නැතුව හොඳට සමතකම තහන ආයෙත් වඩනවා. අනා පන්සති ආයෙත් හොඳට වඩලා ආයෙත් යකදී අරගෙන කලනවා වගේ උන අනා පන්සති නතර කරලා ආයෙත් සත්ව පුද්ගල භාවයේ තිතෙන අරමුණක් ගන්නවා අපි කියන දරුවා කියලා. අපිට දරුවා වගේමයි කෙනෙක්. නමුත් එහෙම දැනෙද්දි හොඳට ගන්න ඒතන තියෙන රූපෙද. කේස් ලොම් නිය දත් හම්ස් නහර කියලා මේ වගේ එකින් එක බලලා කන බොන ආහාරින් හැදිලා තියෙන්නේ. හොඳට බලනවා. එතනද ඒ කය ඇසුරු කරගෙන ප්‍රතිසංදි වශයෙන් පැමිණි විඥානේ නැත්නම් අවිද්‍ය පෙරා විද්‍යා කර්ම නිසා එතනද තියෙන අවිද්‍යාව. ඔය වගේම නාම රූප දෙකක් හටගත්තාම ඒ බව පෙර නොදන්නාකම නිසා කර්ම කරලා සංහ උපාදාන වෙලයි විඥානයේ ඔය රූපය අසුරු කරගෙන පවතින්නේ. එතකොට ඒ අවිද්‍යා කර්ම හේතුවෙන් දැනෙන ඒ කය අසුරු කරගෙන පවතින හිත නිසා එතනද රූප දකින්නේ නේද? ඒ කයේ පිහිටලා පවතින හිතෙන් නේද එතනද සද්ධාහන්නේ? එතකොට රූප බලන සද්ධාහන ගඳ සුවඳ බලන දරුවෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා එහෙම නෙමෙයි. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කරන වැඩ ටික හොඳට හිතා. ඒ බඳු වැඩ ටික කරන්නේ හිතට උදව් වෙලා තියෙන ආහාරයෙන් හැදෙන මේ කය කියලා හොඳට හිතනවා. මේක මේ බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටියක් වශයෙන් පවතින ඇත්ත. මොකද අපි මේ නිවන් දකින්න යනවා කියලා කරන්නේ සත්‍ය අවබෝධයක් ගන්න එක නෙවෙයි, කායික මේ මනෝ ලෝකෙක ඉන්න එකක් එහෙම නෙමෙයි. ඇත්තටම බෞද්ධ ඇත්තක් දකින්න යන්නේ. ওই විදිහට හොඳට බලනවා. කොළලා මේ නාම රූප දෙක නොදන්නා කම නිසා දරුවා කියන අදහසක් ඇතිවලා කියනවා නේද? දෘෂ්ටියක් ඇතිවලා කියනවා නේද? කියලා උන්න ටිකක් මෙනෙහි කළා. මෙනෙහි කරනවා දැන් ආයෙත් යකලෙ නිමිලා. අර සමාධිගත යාවි. දැන් ආයෙත් මෙනෙහි කරන එක නතර කළා. ආයෙත් අර යකලෙ රත් කරන්න ඕනේ වගේ ආයෙත් සමත නිමිත්ත ආතේ නැහැ. ඒ වගේ සමත විදර්ශනා යුගනන්තව. ආනාපාන සතිය හෝ අසුබේ හෝ කුමන පහරි කම තහනත් සතිනෙක ඉඳ සබාගෙන කම තහන සමත කම තහන ටිකක් වඩනවා. වඩල ඒක හිතාමතාම නතර කළා. අජත්තම කාය කායන පසීවිච්ච ආධ්‍යාත්මික මේ කය නාම රූප ආදී භාවයෙන් නුවණින් බලනවා. ඊට පස්සේ ආපෝ සමත කම තහන වඩනවා. සමතකම තහන වඩල ඒක හිතාමතාම නතර කරලා ආපහු මොකද කරන්නේ? සත්ව පුද්ගල භාවයේ දැනෙන හැගෙන නාම රූප දෙක ආරච්චික කරනවා. මේ වගේ සත්ව පුද්ගල භාවයේ දැනෙන තැනක පවතින නාම රූප දෙක නුවණින් බලමින් සමතකම තහනකින් හිත වඩනවා. සමතකම තහනකින් හිත වඩමින් නාම රූප දෙක බලනවා. දැන් යා සමත විදර්ශන යොගනද්ද වැඩෙනවා. ශීලයක පිහිටල පවතිනවා. මෙහෙම ටික 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 කරන්න කරන්න මේ පුද්ගල සංඥාව අඩු වෙනවා. බලන්න අපි භවනා කළාට අපි ගාව තියෙන කෙලෙස් හෙල්ලිලවක් තියෙනවද කියලා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තරහව, පලි ගැනීම එකට එක සමහරවිට බණ දහම් ඉගෙන ගන්න ආවට රණ්ඩු වෙනවා. වෙන්නේ නැද්ද? ඒක එක්කෙන මොකද මේකට හේතුව? ඒ තුනද පුද්ගල භාවයෙන්ම දැකගෙන මේ කියන්නේ අර්ථය කියන එක තේරුම් අරගෙන නෙමෙයි මේ කරන්නේ. ඊට පස්සේ ධර්ම රණ්ඩු යන්නේ. ඒකට හේතුව කෙලින්ම තව බණ ගහන් ඉගෙන ගන්න පුද්ගලයෙක් මේ ගිහිවිලා. ඔහු බණ ගහන් ඉගෙන ගැනීම නිසා පුද්ගල භාවය දුරු වෙන්න ඕනේ මිසක ආයි තවත් පුද්ගලයෙක් බණ ඉගෙන ගන්න කියොත් ওই ප්‍රශ්නේ වෙනවමයි. එතකොට පටිච්චසමුප්පාදේ දන්නා පුද්ගලෙක් දිහුණුත් ආයෙකින් බේරිලා ඉවරයි. නමුත් පටිච්චසමුප්පාදේ ඉගෙන ගැනීමම පුද්ගල භාවයේ දුර වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒකට හේතුව අපි මොන හෘදයක් කරන්න හදන්නේ නැදි හල්ලගෙන. කල යුත්තේ මොකද්ද කියන කාරණාව තේරුම් අරගෙන නෙමෙයි. මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සසර දුකින් සාපලද්ද කෙනෙක් වගේ ගහමට හිත තබන්න කියලා. අහිංසකව හිත තබන්න කියලා. අනිත් කෙනෙක් තමන්ගේ කෙස් ඇති පාද දිගින් ගියත් මේ අනේ මගේ අතිනුත් ඔය වගේ වැරදි වෙන්න පුළුවන් කියන තැනකින් හිතලා මට සිල්තු මනසකින් කටයුතු කරන්න කියලා. ඉතින් එහෙම කෙනෙක්ට ඒ වගේ මත්තමකට විතරයි හරින්නේ. මේකට ආගම පක්ෂයක් පන්තියක් රටක් ඕස්ට්‍රේලියාව ලංකාව ඉන්දියාව එහෙම එකක් නැහැ. යථාර්ථය එකමයි. ඉතින් මම මේ මතක් කරන්නේ මේක ජීවිතය සෙල්ලම් කරන එකකුත් නෙමෙයි. ඒ නිසා හැම දෙනාම ටිකක් බුද්ධිමත් වෙන්න නිහතමානී වෙලා මට සිල්තු මනසක් ඇතුව මේ ධහම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න. එතෙන්දි මතක් කරන්න තියෙන මෙන්න මේ වගේ සහේතුක සිද්ධියක් තියෙනවා. ඉස්සෙල්ලා අපි බස් එකට නගින්න ඉස්සෙල්ලා බෝඩ් එක බලනවා නේද කොහටද යන්නේ කියලා. ඒ වගේ භවනා කරන්න ඉස්සෙල්ලා මොකටද කරන්න කියන එක බලා ගන්න. ඒ කරන දේ හේතු ඇසුර කරන්නේ. එහෙම නැත්නම් ඔහේ කරන්නන් වාලි කරනකොට කියන්නන් වාලි කියනකොට අපි ඕකේ වචන කික්කියක විතරයි අර්ථය බලන්නේ. නමුත් මම පොඩි කතාවක් ඔයගලන්ට කියන්නම්. මේ වචනයෙන් තේරෙනකොට කොච්චර හුද්දට හරි මේක හරියට හරි කියලා ඔයගලන්ට තේරෙයි වචන. එහෙම කොච්චර හරියට හරි කියලා තේරුණත් වචනේ තේරුණා වචනේ හරි කියලා වචනේ අල්ලගන්න එපා වචනකින් නෑ. ඊට පස්සේ කනවන ප්‍රතිපදාව බලන්න. ප්‍රතිපදාවිනු ශාසනය කියන්නේ මිසක වචන ටිකකින් නෙමෙයි. මම ඔකට කතාවක් කියලා කිව්වේ ඔයගොල්ලෝ අහලා ඇති අසුවේ සසකේ හිටියා ඉන්දියාවේ බොහොම ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් ක්‍රිෂ්ණමූර්ති කියලා අහලත් ඇති. එතකොට ඔය ක්‍රිෂ්ණමූර්ති තුමා බහත් කිව්වහම ඒකයි නුවණක් නැති කෙනෙක් අද්දල් හඳුනා ගන්න බෑ. මෙයක් කියන්නේ බුදුදහමයි කියලා ඔක්කොමලා කිව්වේ. අපේ ස්වාමීන් වහන්සේලා පොත සමහර අය ලියලා තියෙනවා ඒකට පසුව දැන් මම දැකලා තියෙන බුදුරජාණන් වහන්සේගේ සත්‍යපත්තාණයට කළ අතුවාවම් පොතේ කියලා. එයාගේ හැකියාව, දක්ෂය කොච්චර තමයි කියලා සමහර කිව්වා මතු බුදු වෙන නිබ්බෝසතන් වහන්සේ කියලා. ඔන්නේ දැක්කත් කියන්න මේ ක්‍රිස්තුමස් සමාස යම විචාරාත්මක චින්තනය ඇතිලා තියෙන අවුරුදු 9යි. එයායි මල්ලි ගෙදර ඉන්න කාලේ මල්ලි මැරිලා තියෙනවා හදිස්සි. නරන වෙලාවේදී අම්මා හරියෙන් ඇඟවල කෑ ගහ අඬනවා. ඉතින් මෙයා බැලුවලු අම්මා හරියට අඬනවා. දුක් වෙනවා කෑ ගහනවා මෙයා හිතියා. දවසක් ආපහු ඕක දැන් කාලයක් ගියාට පස්සේ බස් එකකට යන්න දැන් ක්‍රිෂ්ණමූර්තිතුමා පොඩි අවුරුදු 9යි වයස බස් හෝල්ට් එකකට වෙලා ඉන්නවා අම්මත් එක්ක. ඉන්නකොට පාරේ මිනිහක් ගෙනියනවා මිනිස්සු කෑ ගහ අඬනට. මෙයා අම්මා දිහා බැලුවා අම්මා අඬන්නේ නැහැ. හරි ප්‍රශ්නයක්. දැන් ගෙදර මල්ලිය නරන දවසේ අම්මා ඇඬුව මේගොල්ලෝ ඇඬුවේ නෑ. දැන් මෙතනදී මේගොල්ලන්ට අම්මාට අඬන්නේ. මෙයාට හිතුනා මේකට හේතු මේ මමත් තේනේ. මම කියලා අල්ලගන්නේක නේද මේකට හේතුව. මේ මම කියලා අල්ලගන්නේක නිසා තමයි දුක එන්නේ කියලා හිතනවා ප්‍රශ්නවලට. එතකොට දැන් බලන්න අපිට හිතන බුදුහම නෙමෙයි කියලා. බුදුහමයි කියලා හිතනවා. ඔය ටික කියපු ගාමම ඕගොල්ලෝ ඩග්ගලා මොකද ගන්න හරියටම හරි වෙනනම් වරදින්න තරන්න බලන්න මොන තරම් ඇත්තද කියලා යනවනේ. නමුත් ওই වචන ටිකෙන් නෙමෙයි බුදුදහම කියන එක විශ්වාසයි. ඕක ඕනකෙන ඔය ලෝකයේ ඇත්ත ඕනකෙන උත් කියන්න පුළුවන්. නමුත් බුදුදහම කියන ඊට පස්සේ ලෝකෙන් එතර වෙන ප්‍රතිපදාව දිහා බලලා ශාසනය කියන්නේ මිසක ලෝකයේ ඇත්ත පෙන්වලා නෙමෙයි ওই ලෝකයේ ඇත්ත. ලෝකයේ බලන ලෝකයේ ඇත්ත තේරෙන අය කවුරුත් එනවා බොහෝ විෂයක. නමුත් ඒකට පෙන්වන ප්‍රතිපදාව පෙන්වන තමයි අපි සැලකිලිමත් වෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔතනින් තමයි ප්‍රසමෝත්තුමාගේ විචාරාත්මක චින්තනය අවදි වෙලා තියෙනවා. මම ඒ පොත් දෙකට බැලුවා ඉතින්. පරිදීන් ඉතින් එතකොට ඊට පස්සේ ප්‍රසමෝත්තුමා කියනවා පහු කාලෙදී හැම මොහොතකම උපදින්නේ හැම වෙලාවම අලුත් දවසක්. අලුත් ඉරක් පායන්නේ හැම මොහොතකම අස්පරෙන් සත්පරෙන් මේ ලෝක විනාශ වෙනවා. නැවුම් බවක් තියෙනවා. නමුත් අපේ ජීවිත අතීතේ නැමති එකම ධර්මතාවයකින් පල් වෙනවා. ඒ කියන්නේ ඊයේ දැකපු කෙනාමයි අද තේන්නේ. අද දකින කෙනාමයි හෙට තේන්නේ. දැන් ඊට ඉස්සෙල්ලා දැකපු කෙනාමයි තව ටිකකින් තේන්නේ කියලා අපේ ජීවිතේ එකතනක පල් වෙනවා. නමුත් ලෝකේ අපිට පෙනෙන වැටෙන දේ ඔබේ පෞතින දේ හැම වෙලාවෙම වෙනස් වෙනවා. මේකට හේතුව මොකද්ද? අපි සිතුවිලි වලින් මේ ලෝකෙ දිහා බලන හින්දා. දැන් කියන්නේ දැන් අපි මේකට කෝපය කියලා බැලුවාම සිතිවිල්ලකින් අපි මේ දිහා බැලුවාම ඊගා මොහොතේදී ඇසි ඉදිරිපිටට එනකොට මේ කෝපය කියන එක අපිට සිහි වෙනවා සීලෙනක අපි දැනගන්නවා කියලා. ඒ හින්දා අපි අපේ මනසේ තියෙන එකේ ඉන්නවා මේක තේන්නේ නැහැ කියලා. නමුත් ඒකත් බලන්න බුදුදහම දෙනකොට කොච්චර ඇත්තද කියන්නේ? ඇත්තෝකමයි. ඊට පස්සේ පණවන මාර්ගයේ කියන තැන බලන්න. මේ ඔක්කොම ටික දෙන්නලා අන්තිමට මේකට කරන්න තියෙන දේ මොකක්ද දන්නවද? නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි. හම්බ වුණ දෙයක් ඒකට ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න කියනවා. ප්‍රතිචාර නොදක්වා ඉන්න කියනවා. දැන් කොන්න අච්චර හොඳයි දැන් ඔක්කොම එනකම් එක බුම නැහැ. නමුත් ඒක බුදුදහම නෙමෙයි. ඊට පස්සේ පනවන මාර්ගය මොකද්ද? හිතන්නේ නැතුව ඉන්න කල්පනා නොකර ඉන්න කියන එකයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නොහිතින්නකෝ ප්‍රඥාව ආරම්භය නෙමෙයි යෝනිසෝ මනසිකාර්ය ප්‍රඥාව ආරම්භය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇත්ත ඇති හැටි බලන එකයි මේක මෙදෙන්න තියෙන මග සම්මා දිට්ඨිය කියන එක මිසක නොහිතින්න එකක් නෙමෙයි. ඔක මට විස්තර කරලා දෙන්න වෙලාවක් මම මේක මතක් කළේ. ඉතින් ගොඩාක් දෙනෙක් වචනයක් ගහුණාම වචන දිහා වචනෙන් මොන තරම් ඇත්තද කියලා ඒ ඔස්සේ කටයුතු කරන්නේ ඒක ඔබෙන් පෞචින විචාරාත්මක චින්තනය නැති නිසා. නමුත් ඔයගොල්ලෝ හොඳට සාහිත්‍යකෝ බලන්න හොඳට විස්තර නොකලත් කමන්නේ කරන්න තියෙන මාර්ගය හරියට පනවලා තියෙනවා නම් ඒක සාහිත්‍යකයි කියලා හිතන්න. ඒ නිසා දහමක් හොයනකොට ඒ අනුව යෙදෙනකොට හැම වෙලාවෙම පනවන ප්‍රතිපදාව දිහා බලාගෙන කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. ඉතින් විශාල ප්‍රදේශයක් උපමා උපමයේ දීලා කරන්න ඕනේ දේශනාවක් මම මේසය සමහරකට සැයකට කලේ බොහොම අපහසුයි. ඉතින් කෙටි අදහසක් විතරයි මට දෙන්න ඕනේ උනේ. භාවනා කරනවා කියලා හරි යම් කෙනෙක් කරනවා නම් මේ අපි ඔක්කොම කරන්නේ දුක නැති කරන්න ප්‍රතිපදාව කැපෙන්නේ. ඉතින් දුක නැති වෙන ප්‍රතිපදාව පුරන අපිට ඒකට උත්තර ටික ඉස්සලාදලා තියෙනෝනේ. මේ පටිච්චසම්පාදයේ ගවේෂණය කළාම එනවා අතීතය අනුව බැලුවාම අතීතය අවිද්‍යා සංඛාරයි කියලා කියන්නේ හිතලා නිකන් ඉඳින් ඉඳන මේ අතීතෙදිත් මේ ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාව නිසා කර්ම හදාගෙන සංහා උපාදාන වෙච්ච නිසා ඔයගොල්ලෝ මෙතෙන්ට ආවේ. අදත් මේ ඇත්ත ඇති හැටි නොදක කර්ම රස කරගෙන සංහා උපාදානව නැවතත් මේ විඥාන ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලා පෙන්වලා අද එහෙනම් ඇත්ත ඇති හැටි දැකලා අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නාම රූප කරගෙන පස්ව වේදන සංහා උපාදාන නිරෝධය කියලා අද මේ කෙලෙස් ටික නිරුද්ධ කළා නැති ජරාමරණ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන උත්තරයක් දෙන්නලා වර්තමානයේක ප්‍රතිපදාවක් අරගෙන දෙන එහෙනම් සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨිය තමයි මොකද්ද? ඒක විදිහකට දක්වන්න අපි මේ කෙටියෙන් සත්ව පුද්ගලයේ කියන හැඟෙන තැනක පවතින ඇත්ත ඇති හැටි දකින්න. කොහොම අපේ සම්මාදිට්ඨිය නැත්නම් අපේ විද්‍යාව කියලා ගත්තා. ඒ දකින්න උපකාර වෙනස සමතේක පිහිටිය සමතේ වඩා ගන්න උපකාර වෙනස සීලයක පිහිටිය. සීලයක පිහිටිය අපි මොකටද සමත කමතහනක් වඩන්නේ කියන්නේ යකලේ රත් කරගන්න. සමත කමතහන වැඩි වෙන මොකටද? මේ සත්ව පුද්ගල භාවයට පෙනෙන අරමුණු වල ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්න මොකටද? මෙන්න මේ අවිද්‍යාව මේ කර්ම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික දේවල් ගන්න. එතකොට තමන් තුල තණ්හාව කියන්නේ ඇලීම ගැටීම දෙක නැති පමණකින් කෙලෙස් නැහැ කියලා හිතන්නකෝ. මේ ඇත්ත දැකීම නිසා තණ්හා ඇලීම ගැටීම දෙක අඩු වෙනස් අන්න ඒක වහිතයි කියලා දකින්න. එතකොට මෙන්න මේ විදිහට දැනගෙනකොලොත් අපිට පුළුවන් අපේ නිවීම අපේ මිදීම අපිට හදාගන්න. ඉතින් ඒ සඳහා මේ දේශනාව හේතු ප්‍රතිසම වේවා කියලා මතක් කරනවා. උදේට ප්‍රකාශ දාන්න කියන්න තියෙයි. මේ මාතෘකින් මේ වගේ ලොකු දේශනාවක් කරන්න හැරෙන්න කාලෙන් අපි මේ කාලේ සිටි උත්තරයක් ගන්න එකෙන් ඇත්තටම ප්‍රතිසම්පාදයේ තියෙන ධර්මතාවයේ තියෙන්නේ උඩින් ඉඳන් යටට යටින් ඉඳන් උඩට කියෝ කියෝ ඉන්නවා ඉන්නේ එහෙම නෙමෙයි. අපි ඕක කියනවා භවනා කරන සමහර විට සමතකම තමකින් හිත වඩන පරිසම්පදින් එහෙම බලන. එහෙම බලන එකක් නෙමෙයි පරිසම්පදින් ඉස්සෙල්ලා පරිසම්පදින් බලලයි භවනාව කියනක උපදින්නේ. පරිසම්පදින් මේ විදිහට බැලුවහම උත්තරයක් ආවා. මේ ඇත්ත නොදකින නිසායි මේ දුක ඇති වෙන. ඇත්ත දැක්කොත් දුක නැති කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇත්ත දකින්න නම් මොකද කරන්න ඕනේ? සීලයක පිහිටන්න වෙනවා. උඩින් තමයි ආවේ ඇත්ත දකින්න බැයි අපිට මනස ආවරණය වෙලා නීවරණ ධර්ම වැඩි නීවරණ ධර්ම දුරු කරගන්නවා. නීවරණ ධර්ම දුරු කරගන්න බැයි කාය වචන සංවරයි. කාය වචන සංවර කරගත්තා නීවරණ ධර්ම දුරු කරගන්න නීවරණ ධර්ම දුරු කළා. මේ ඇත්ත බලන්න මේ ටික ඔහම මාරුවෙන් මාරුට කරනකොට ඇත්ත ඇති හැටි පේනවා. සමෝක ලොකු දර්ශනයක් තියෙන ඔය ඇත්ත ඇති හැටි පේනකොට නාම රූප දෙක පේනකොට දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා සහෝදර ඥාති හිතේසින් කියලා අපේ සිත්වල යම් නිම්ම දැඳුමක් තියෙනම් ඒ ඔක්කොම ලෙහෙනයි දේම. ලෙවුනාම නීවරණ ධර්ම දුරුවල ප්‍රමෝදය තියෙනවා ප්‍රීතිය තියෙනවා කියලා කොටසක් තියෙනවා. ඒක වුණාම අහු ගැඹුරු දර්ශනයකට එනවා. ওই ටික ඔතෙන්ට වෙනකොට ඒව ගන්න ඕනේ වෙනවා. දක්ෂිනදී දැකීමෙන් පස්සේ නිරුද්ධයි අහනදී ඇහිමෙන් පස්සේ නිරුද්ධයි බඳ තුන්ද දැනෙනදී දැනීමෙන් පස්සේ නිරුද්ධයි කියලා පෙනෙන මට්ටම දෙනවා අපේ මනස. අපිට කරන්න තියෙන ওই ටිකේ විතරයි. එහෙම වුණාම වෙන්නේ මොකද්ද? ඇහ කන දිව නාසය ශරීරය මනස කියලා ආයතන හයක්ම ඇති ජීවිතයක මිදෙනවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන්ම මිදෙනවා. මේ එතකොට සහකම් දිවනාසේ ශරීරය කියලා මේ ආත්ම ආයතන හයකින්ම පරිහරණය කරන ජීවිතයෙන් ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින සතර ඉරියව්වෙන් මෙදෙන මෙහෙම පුද්ගල භාවයක් හම්බ වෙන්නේ මෙහෙම පුද්ගලයෙක් නෑ. පෙනෙනකොට පෙනෙනවා කියන අරමුණු විතරමයි වර්තමාන අනිත් ධර්මතා ඔක්කොම ඉපදිලා නෑ. පෙනෙනවා කියන එකම අරමුණේ හොඳට සිල්ලයි නුවණයි. ඊට පස්සේ යමක් අහනකොට පෙනෙනවා කියන අරමුණත් එක්ක අනිත් ආයතන ටික ඔක්කොම හිතුද්දයි අහනවා කියන ආයතන විතරයි තියෙන්නේ. ඒකද හේතු නිසා හටගෙන හේතු නැති වෙන නැති වෙනවා කියන එක නෙවෙයි. ගිනි තෙල්ල කරකවනකොට වලල්ලක් වෙනවනේ. ඒ වගේ අද මේ අපිට හතර ඉරියව්ව තියෙන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න හතර ඉරියව්ව තියෙන්නේ ඉපදෙලා මැරෙනකම් නැහැකන දිවනාසේ ශරීරයේ ඇති බවට තේරෙනවා වගේ තේරෙන්නේ මේ ගිනි වලල්ලක් කියලා දකින. රූප දකින්නවත් එක්කම සමගාමීවම ඊගවසිත උපදිනකොට ඒත අමතරව ඒ අහන සිත ඉපදෙන නිරුද්ධ වෙනකොටම ගඳ සෝඳ දසන සිත උපදිනකොට මෙහෙම වේගයෙන් වෙනකොට ස්පර්ශ ආයතන හයම එක්කෙනෙක් පරිහරණය කරන පරිහරණය කෙනෙක් ඉන්නවා කියන තැනකින් අපිට මේ පෙන්නලා තියෙනවා. මේ ගිනි වලල්ලක් තියෙනවා. ඕගොල්ලෝ අද දුක් විඳින ඕනෝගේ කෙලෙස්. සමාධිගත මනසක් වෙනකොට අර කෙලෙස් එක නැති වෙනකොට ගිනි තෙල්ල විතරයි තියෙන්නේ. ගිනි වලල්ලක් නෑ වගේ ගිනි තෙල්ල විතර රූප බලනකොට බලන එක විතරයි. අනිත් ආයතන මොකුත් නෑ. අහනකොට අහන එක විතරයි. අනිත් ආයතන මොකුත් නෑ. ගඳ සුවඳ දැනනකොට දැනෙන එක විතරයි. ඇත්ත උච්චරම. කොතන ගිනි තෙල්ලකින් දුක් විඳට ගිනි තෙල්ලෙන් රිංගන්න බැරි වුණාට අපහසුනට ඇත්තටම ඇත්ත තියෙන ගිනි මේ ගිනි වලල්ලෙන් අපහසුතාවයක් විඳට අපි ඇත්තටම තියෙන ගිනි තෙල්ල විතරයි. ඒ මත්තමටම එනවා. එතකොට එයාට නින්දා පහස අහන්ද ඇනුම් දනුම් අහන්ද ගුටි කන්ද ජීවිතයක් එහෙම නැහැ. එතකොට සම්පූර්ණම සීති භූතෝස්ම නිබ්බුතෝ කියන මම නිවුණ සිසිල් වුණා කියලා කියන්නේ ඒ ජීවිතේට දෙවියෙක් කියන්නත් බෑ, බ්‍රහ්මෙක් කියන්නත් බෑ, මනුස්සයෙක් කියන්නත් බෑ, යක්ෂයෙක් කියන්නත් බෑ, තිරිසනෙක් කියන්නත් බෑ. ඒ කිසිම ඒ හැමෝටම යම් යම් මට්ටමක අස්තන් දිවනාස තියෙනවා. ආයතන තියෙනවා. මෙයාට එහෙම එකක් නැහැ. එදේ මොනවාගේ අද්භූත තැනකට යනකම් එනවා. අද්භූත නෙමෙයි ඒක තමයි යථාර්ථය. ඉතින් අපි මෙහි తాවකාලික වචනකින් දෙහකින් ිරවලා හිටියෝ. එහෙම නැත්නම් සිතේ ආනාපාන සතිය ආදී කමටහනක් වඩනකොට ප්‍රීතියක්, කොමෝදයක්, සැහැල්ලුවක්, සංසිඳීමක්, ආලෝකයක් වගේ දෙයක් ආවම ඒක තුල නතර වෙලා හිටියොත් ඒක අල්ලගෙන හරියට ඉදෝලා බොහෝම රහත කන්න පුළුවන් ගෙඩියක් ගැට කාලේ කනවා වගේ එකක්. ඉතින් ඒ නිසා මේ වගේ තැනකින් රැවටෙන්නේ නැතුව දෙන්නේ නැතුව නුවන්ින් උඩට ගියෝ. සමන්ත තමන්ව හොඳට තේරෙනවානේ. අද මේ පුද්ගල භාවයේ පෙනෙනකොට මෙහෙම සීලයක පිහිටලා සමතකම තහනකින් හිත වඩමින් නුවන්ින් බලබල යනකොට හිතෙන් හිතන්නවත් ඕනේ. ඔගලන්ට S2 තම පුද්ගල භාවය නැතිවලා තියෙන දවසක් දැන් සත්‍යයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි නාම රූප දෙකක් කියන්නේ කියලා ඕගොල්ලෝ හිතුවත් නෑ පුද්ගලයක්මයි කියන ගතිය යටින් තේරෙනව නේද? ඕක මාරු වෙනවා. මේ සත්‍යයක් මේ පුද්ගලයේ කෙනෙක් නේද කියලා වචන හිතුවත් නෑ එහෙම දෙයක් නෑ මෙතන තියෙන නාම රූප දෙකක් නෙමෙයි කියන එකම පිළිලා හිතන දවසක් එනවා. ඔන්න ඔය තැන දක්වා විතරක් කරන්නේ. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔය ටික හිතට දැනෙන මත්තම වෙනකම් සමතකම ගන්න පොඩන. සමතකම ගන්න වලමින් ඔහොම බලනවා. ඒකට උපකාර පිණිස දෙයක් තියෙනවා. ඉතුරු ගති ටික ඔය ආයතන හයෙන් නුදුවල සලායත නිරෝධයක් කරන එක හතර ඉරියව්වෙන් නිරුද්ධ වෙන එක දකින අහන දේවල් දැකීමෙන් එහෙම පස්සේ නිරුද්ධ වෙනවා කියන ටික දක්ව ජීවිතය අරගෙන යනවා. එතකොට වැඩි දවස් නැහැ. ඇත්තටම මම කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබුණා කියන කේ තරම් අමාරු සිද්ධියක් නෙමෙයි. හැබැයි ඔය හිත වැඩිමත් නම් ගැට ගහගන්න එපා. අර මොනක් දැක්ක හිස් බවක් ආවා ඒ පටිච්ච සම්පදාය දැකලා කෙලින්ම කිව්වයි කෙනෙකුට පේනවා නම් අද මේ නාම රූප දෙකක් තියෙන්නේ මේ නාම රූප දෙක ඇති උනේ නිබඳුම නාම රූප දෙකක් තියෙන තැනක අවිද්‍ය ඇත්ත නොදන්නාකම නිසා මෙන්න මෙහෙම මෙහෙම කෙලෙස් හදාගත් එකයි මේ නාම රූප දෙක හැදෙන්න හේතුව. අද නාම රූප දෙක නොදැන පිළිසිඳ නොදැක හිටියොත් අද මේ වගේ සත්පුද්ගල දෘෂ්ටි ඇතුළේ එහෙම මතු මේ නාම රූප දෙක හැදෙනවා නේද කියලා මේ වගේ පටිච්චසමුප්පාදයේ දැක්කොත් සිලින්ම ඕගලන්ට පුබ්බන් තේකංකතිය අතර අපරන්ත තේකංකතිය පෙර තමන් හිටියද නැද්ද කියන ටික අනාගතේට තමන් උපදීද නැද්ද මේ කියන ටික ඔක්කොම අතහැරලා සක්කායදිට්ඨි ඔක්කොම අතහැරෙනවා. බුද්ධාදී අතතනක හිටින සම්පූර්ණ සත්‍යය අතහැරලා මේ නුවණින් කළ යුතු එක. ඒ කියන්නේ ආයෙ හිත වඩාගෙන ඇස් දෙක වහගෙන හිස් බෝල් සුන්න බෝල් උන්න මෙහෙම අරමුණු දිහා බලනකොටම තත්ගාලා තමන්ට මේ නුවණ උපදින්න පුළුවන්. හරියට හිත වඩමින් ඕගලන්ට මේ ධර්මයේ සම්මර්ෂණය කරනවා නම් නියම න්‍යායයට අවිල්ල ධර්මයේ සම්මර්ෂණය කරනවා නම් බය නැතුවම කියන්න පුළුවන් තමන්ට තමන් දිච්ච සම්පන්නයි කියලා. හැබැයි ඒක බොරුවකුත් නෑ මේ දහම් න්‍යාය දැකලා. ඒ නිසා ඒ වගේ තැනකුත් තියෙනවා. ඒ නිසා හිත වඩන එකට නම් රවටෙන්නේ පොබුලා කරන්නේ හිත වඩන එකට රවටෙන්නේ. ඒ කියන්නේ ලක්ෂණ තලන තැනින් සතුට වෙලා ඉන්නේ. ඈ ආනාපාන සතිය ආදී කමඨහනක් වඩනකොට අරමුණ සිවුම් වෙනවා, කමඨහන නොදෙමින් යනවා, බොහොම සැහැල්ලුවක් දැනෙනවා, දැන් අරමුණ නැහැ, ඉස් බවක් දැනෙනවා, ආලෝකයක් දැනෙනවා, අධික ප්‍රීතියක් දැනෙනවා. දැන් මොනවා හරි දෙයක් වෙලා ඇති කියලා හිතන. මොනවා හරි දෙයක් වෙලා තියෙන මොකද? දැන් හොඳට රැවටිලා තියෙනවා. මොකද මේ හිතේ වැඩිමත සම්බන්ධ නැහැ. දැන් හොඳට බලන්න ඇත්තටම අර නුවණින් බලන එක මේ පටිච්චසමුප්පාද සිද්ධියට නුවණින් බලනවා කියලා කියන්නේ. දිට්ඨි සම්පන්න පුද්ගලයක ප්‍රධාන ලක්ෂණයක් තියෙන බුද්ධි ආවෙච්ච ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ශික්ෂාව කෙරෙහි නොසෙල්වෙන සද්ධාය යුක්තයි පටිච්චසමුප්පාදේ දිට්ඨා හෝති සුද්ධිත්තා පටිච්චසමුප්පාදේ දැක්ක මනාව දැක්කා. මේ පටිච්චසමුප්පාදේ දැක්කපු නිසාමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි සැක නැතිවෙන ශික්ෂාව ගැන සැක නැති වුනේ. එතකොට පටිච්චසමුප්පාදේ දැකීමෙන්මයි ඥාන දිට්ඨි සම්පන්න කෙනෙක් උනේ. එහෙම නැත්නම් මේ අවබෝධය නැතුව සිතන්වත් එපා. පටිච්චසමුප්පාදේ අවබෝධය නැතුව එහෙම ධමයක් වෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ අවබෝධ වුණොත් මේක තේරෙනවා නම් ඔය කියපු විදිහට ඒකත් මේ වචන ටිකකට නෙමෙයි ඔය කියපු ටික ජීවිතයෙන් තේරෙනවා නම් අය කවුරු නැහැ කිව්ව සම්මත තේරුම් ගන්නද ලෝකෙ මිනිස්සුන්ට අයිති නැති නුවණක් තමන්ට තියෙනවා. ආර්ය භාවය ඇති කිරීම තමයි ඥාන දර්ශනයක් තියෙනවා කියන එක බොරුවක් නෙමෙයි. ඉතින් එහෙම දැනගෙන තේරුම් අරගෙන කරන්න ඇත්තට මේක අමාරු එකක් නෙමෙයි, පුළුවන් එකක්මයි. නමුත් එහෙම බැරි කෙනාට මේක අමාරු එකක්මයි. ඔගොල්ලෝ නැරෙන්න කම්ම යකඩ රත් කර කර හිතුවත් කලන්න නැතුව ආයුධයක් හැදෙන්නේ නැමයි. ඒක එහෙමම එකක්. ඒ වගේ නැරෙන කම ඔගොල්ලෝ බුදු ගුණ අසුභයේ මරණයේ මෛත්‍රී භාවනා ආදී භාවනා කරන්න. නමුත් ඔයගොල්ලෝ මේ පටිච්චසම්පදේ මෙහෙ කරන්නේ නැත්නම් නාම රූප දෙක මෙහෙ කරන්නේ නැත්නම් ආයුධය හැදෙන්නේම නැහැ. මේ කම්මලේ කළා දැයි නම් වෙන කම්මලක ගිහිල්ලා යකඩ රත් කරනවා. ඒක මෙතන මෙහෙ වසලා අධිකම ලැබෙන වෙන තැනක ගිහිල්ලා බලනවා. ඒ ගිහිල්ලා කරන යකඩ රත් කරන ටික විතරම ඒ කම්මලේදී ආයුධ හැදෙන්නේ නැහැ මම. ඒක වරදිනම නැති න්‍යායයක්. ඒ කම්මලෙත් යකඩ රත් කරලා ආයුධයක් නැහැ. ආයෙත් අතරේ තව කම්මලකට ගිහිල්ලා යකඩ රත් කරනවා. ඒ ඔය කම්මලේ දෝෂෙ නෙමෙයි මේ තියෙන්නේ. ඒ නිසා අපි gedara indala kala meka karaganna puluwan gana kohorath yanne naha hatiyata theruma e wage nuwana thiyu buddhimatta katutu karanna samaginiyutta katutu karanna vimasana nuwana kin katutu karaganna katutu karanna duwannan wale duwamin thawa karmayeka tikutu katutu karanda epa kiyan tikat maitri sahagata mata karanna wage desanawa හොඳයි එහෙනම් කල්පනා කරගන්න අවස්ථාව අනුකූලව ඉතින් ධර්මයෙන් බින්දක් අපි සාකච්ඡා කළා ශෝණය කළා. ඉතින් මේ කුසලිය අපේ කිම්මත් ඥාන වරුන්ට අපි අනුමෝදන් කරනවා. කිම්මත් ඥාන වරුන්ට නිදුක් නිරෝගී සුවපත් ජීවනයේ ලැබේවා. තවදුරට සාසන මාමක කටයුතු කරගන්න ශක්තිය ධෛර්යය කිම්මත් ඥාන වරුන්ට ලැබේවා කියලා ආශිංසනය කරනවා. ඒ වගේම ධර්ම ශෝණය කළා මේ සියලුම දෙනාට මේ හේතුයෙන් සසර වසනතුරු සාපිපාසාදී ත්‍රිවිධ දිගුප්පස් අසන දින්දු බහල්කරත්පත් නොවේවා. ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ශ්‍රණිවි සෙනසී පන්න වැඩවදාලා උතුම් අජරාමර නිවන් සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්මයේ උතුම් නිවන් ප්‍රතිසම් පාරමිතාවක් වේවා කියලා සාදු දයබුතන සීලිස නිසං වද්දා පචායන චත්තහරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සම්බලං ආයහාරෝ සම්පත්ති සබ්බ සම්පත්ති නිවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සම්ජෙතු.